इसी हद तक देखे ते प्रश्न है विपक्ष नायक
ගරු කථානායකතුමනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ෆිච් රේටින්ග්ස් ඒජන්සි විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ පුරෝකථනය ලොง ටර්ම් ෆොරින් කරන්සි ඉෂුවර් ඩිෆෝල්ට් රේටින් B ඍණ කාණ්ඩයේ සිට සී තුනක් ට්‍රිපල් සී කාණ්ඩයේ දක්වා පහත දමා තිබෙන ණය ආපසු ගෙවීමේ දැඩි අවධානමක් ඇති රටවල් වන කොංගෝ මොසැම්බික් සහ සුරිනාමය මෙම කාණ්ඩයේ අනෙක් රටවල් වන අතර මෙම කාණ්ඩයේ රටවල් පිළිබඳව තවදුරටත් පුරෝකථන ෆිච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. පසුගිය සැප්තැම්බර් මාසයේදී මූඩීස් ආයතනයද ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැම්මු අතර රජයේ විශ්වාසනීය ක්‍රියාමාර්ග නොගතහොත් අනෙක් ප්‍රමුඛ පෙළේ ආයතනය වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ආයතනයද සිය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැමීම වැළැක්විය නොහැකි. ගරු කථානායකතුමනි රජයේ විසින් ඉදිරිපත් කළ අයවැය මගින් මූල්‍ය ඒකාග්‍රතාවය ෆිස්කල් කන්සොලිඩේෂන් ඇති කිරීමේ උපාය මාර්ගයක් රාජ්‍ය ආදායම් දියුණු කිරීමේ ක්‍රම සහ විශ්වාසනීය ණය කළමනාකරණ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ෆිච් ආයතනයේ මෙම ක්‍රියාමාර්ගයට හේතු ලෙස සඳහන් කර තිබේ. මිසේ ශ්‍රේණිගත කිරීම පහත හෙළීම ප්‍රතික්ෂේප කරන මුදල් අමාත්‍යංශය ෆිච් ආයතනයේ ඇස්තමේන්තු වැරදි බවටත් රජයේ ආර්ථික ප්‍රතිපත්ති හඳුනා නොගෙන නිසි විශ්ලේෂණයකින් තොරව කරන ලද පුරෝකථනයක් ලෙස මේ හඳුන්වනවා. සියලු විදේශ ණය ගෙවීමට හැකියාව ඇති බවත් ඉදිරි වසර පහ තුළ ආර්ථික ස්ථාවරය ස්ථාවර භාවයට පත් කරන බවත් රජයේ විසින් ප්‍රකාශ කළද සිය ආර්ථික වැඩපිළිවෙල නිශ්චිතව හෙළිදරව් කිරීමට රජයේ මෙතෙක් සමත් වෙලා නැහැ. රජයේ කුමක් ප්‍රකාශ කළත් මෙම තත්ත්වය යටතේ විදේශ ණය ගෙවීමත් ගෝලීය බැඳුම් කර වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමත් ඉතා දුෂ්කර කාර්යයක් වෙලා යම් හේකින් විදේශ ණය ගෙවීමට නොහැකි වුව හොත් මෑතකදී ආජන්ටිනාව මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති අතර එවැනි තත්ත්වයක් යටතේ අධික ලෙස පොලී අනුපාතික ඉහළ යෑම රුපියලේ අගය අධික ලෙස අවප්‍රමාණය වීම හා ජීවන තත්ත්වයේ බිඳ වැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි. ගරු කථානායකතුමනි මීට අමතරව රජයේ විසින් ඉදිරිපත් කරනු ලබන ජාතික ආර්ථික දත්තවල නිර්වජ්‍යතාවයේ අඩුවීම නිසා රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළට සහ කොටස් වෙළඳපොළට ඇතිවන ගැටලුකාරී තත්ත්වය තුළින් රටට විදේශ විනිමය ලැබෙන මාර්ග තවදුරටත් අවහිර වීමට ඉඩ තිබෙනවා. මෙම ආයතනය විසින් සිදුකොට ඇති ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ප්‍රතිචාර දැක්වීම සඳහා මනා ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වුවත් අයවැය හිඟේ පියවා ගැනීමේ ක්‍රමවේදයන් හා රාජ්‍ය ණය අවම කර ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන්ද ආර්ථික ක්‍රියාවලීන් හරහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අතින්ද රජයේ මුළුමනින්ම අසාර්ථක වෙලා තිබෙනවා. මං ගරු කථානායකතුමාටත් ගරු රජතුමාටත් කියන්න කැමතියි මේ වන විටත් 20/20 වසරේ දෙවෙනි සහ තුන්වෙනි කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නට ඔබතුමන්ලා අපොහොසත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ තමයි මේ අවිශ්වාසය ගොඩනැගෙන්නේ. ඒ තුළින් ජාත්‍යන්තර මුදල් ණයට ජාත්‍යන්තර ණය ගැනීමේ වෙළඳපොළට යෑමේ අසීරුතාවය සිද්ධ වෙනවා. ඒ වගේම රටට එන ආයෝජනය සම්පූර්ණයෙන්ම නතර වෙනවා මේ අවිශ්වාසය තුළ. එනිසා ගරු කථානායකතුමනි මේ තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කාරණයක් බැවින් පහත ප්‍රශ්න සඳහා රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ ප්‍රශ්නවලට ඒ පිළිතුරුම ලබා දෙන්නට කටයුතු කරන්න. 1. වසර 20යි 20 සිට 20යි 25 අතර කාලය තුල ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 23ක ණය ප්‍රමාණයක් ගෙවිය යුතු අතර බිලියන 23ක් කියන්නේ ඩොලර් මිලියන 23000ක් ඉදිරි වසර දෙක තුල පමණක් ස්වෛරීත්ව ණය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් ගෙවීමට නියමිතව තිබෙනවා දැනට ශ්‍රී ලංකාව සතු විදේශ මුදල් සංචිත ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක් පමණක් වන අතර ඉදිරියට ගෙන යාමකින් තොරව without rolling over එම ණය ගෙවන බවට රජයේ විසින් ප්‍රකාශයට පත් කර තිබේ දැනට ඇති තත්ත්වය තුළ විදේශ ණය ගැනීමක් කළ නොහැකි නම් රජයට මෙම ණය ගෙවීම සඳහා ඇති සැලසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද එසේ සැලසුම් කර නැත්නම් ඒ මන්ද දෙක ඉදිරි වසර පහ තුළ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9% සිට 14% දක්වා එක අවුරුද්දක් තුළ ඉහළ නැංවීමට රජය යෝජනා කර තිබුණා බදු ප්‍රතිපත්තියේ වෙනසක් හෝ වෙනත් ආදායම් මාර්ග පැහැදිලිව පෙන්වා දීලා නැහැ එසේ රජය විසින් ආදායම් වැඩි කර ගන්නා ආකාරය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද නොයසේ නම් ඒ මන්ද 3 ආර්ථික වර්ධනයේ රාජ්‍ය වියදම් සහ අයවැය හිඟය ඇතුළු මූල්‍ය තත්ත්ව වාර්තාකරණයේදී රජය විසින් පරස්පර සංඛ්‍යාන සහ පුරෝකථන ඉදිරිපත් කර තිබුණා. ෆිච් ආයතනයේ සහ මූඩි ආයතනයේ සිය වාර්තාවලින් පෙන්වා දෙන්නේද එම වාර්තා සහ පුරෝකථනවල විශ්වාසනීයත්වයක් නොමැති බවත් ඔවුන්ගේ ස්වාධීන ඇස්තමේන්තු අනුව මෙරට ආර්ථිකයේ පහළට යොමු වූ දිශානතියක් තිබෙන බවයි. ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එක සත්‍ය තත්ත්වය රට හමුවේ හෙළි නොකර සිය අසමත් භාවයේ වසා ගැනීමට රජයේ විසින් ජාතික සංඛ්‍යාන දත්ත විකෘති කරමින් සිටින බව පිළිගන්නේද ගරු අමාත්‍යතුමාම දන්නවා උසස් නිලධාරියෙක් මාරු වීමකටත් ලක් වෙලා තිබෙනවා මේ නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නය උද්ගත වුණු අවස්ථාවේ ඒ නිසා නිවැරදි දත්ත අත්ත ඇයි රටට ඉදිරිපත් කරන්නේ නැත්තේ එසේනම් එබඳු විකෘති කිරීම නිසා ජාත්‍යන්තර ආයතනවල විශ්වාසනීයත්වයේ බිඳ වැටෙන බවත් ඒ තුලින් රටේ කීර්ති නාමයටත් ආර්ථිකයටත් හානි සිදු වන බව රජය නොදන්නේද එම විකෘති කිරීම නිවැරදි කිරීමට රජය විසින් ගන්වන ක්‍රියාමාර්ග කවරේද එසේ නොපිළිගන්නේ නම් අසත්‍ය කරුණු සිය වාර්තාමගින් ඉදිරිපත් කරනවා යයි රජය විසින් චෝදනා කරනු ලබන ජාත්‍යන්තර ආයතනවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද 4 ඉදිරියේදී වැඩි වශයෙන් ඍජු ආයෝජන foreign direct investments ආකර්ෂණය කිරීම පිළිබඳ මුදල් අමාත්‍යංශයේ විශ්වාසය පළ කර තිබේ. නමුත් විදේශ ආයෝජකින් සිය ආයෝජන සඳහා රටවල් තෝරා ගැනීමේදී මූලිකවම Fitch, Moody's සහ Standard & Poor ආයතනවල ශ්‍රේණිගත කිරීම සහ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දර්ශකය Doing Business Index සලකා බලනු ලබන අතර උද්ගත වී ඇති තත්ත්වයේ හමුවේ විදේශ ආයෝජකින්ද මෙරටට ආකර්ෂණ වේ යයි බලාපොරොත්තු විය නොහැකි. රජයේ ඉදිරි වසර සඳහා ඍජු විදේශ ආයෝජන කොපමණ බලාපොරොත්තු වේද? ඒ අනුව විදේශ ආයෝජකින් මෙරටට ගෙන්වා ගැනීමට රජයේ විසින් කරනු ලබන වැඩපිළිවෙල කුමක්ද? 5. ෆිච් ආයතනයේ සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි නැවත ඉහළ ශ්‍රේණිගත කිරීමකට පාදක වන ක්‍රියාමාර්ග ලෙස ණය නොවන විදේශ විනිමය ගලා ඒම ශක්තිමත් කිරීම ණය සඳහා දලදේශීය නිෂ්පාදිතයේ අනුපාතය අඩු කර ගැනීම debt to gdp ratio සහ මූල්‍ය ඒකාග්‍රතාවය fiscal consolidation ඇති කිරීමේ උපාය මාර්ගයන් අනුගමනය කිරීමට රජයේ සූදානම්ද එසේ නැතිනම් ඒ මන්ද 6 මාස දෙකක් තුළ ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම දෙකකින්ම ශ්‍රී ලංකාව පහත දැමූ අවස්ථා ද්විත්වයේදීම රජයේම ක්‍රියාවන් සහ ආයතනවල නිර්ණායක වැරදි සහගත බව මාධ්‍ය නිවේදන නිකුත් කර පවසා සිටි අතර ආර්ථිකය සහ රටේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීමට කිසිදු ප්‍රගතිශීලී පියවරක් ගෙන නැහැ. මෙසේ දිගින් දිගටම ආර්ථිකයේ පරිහානියට පත්වෙද්දී රජයේ සිය ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට උත්සාහ නොගන්නේ මන්ද? රජයේ ඉදිරියටත් ජාත්‍යන්තරයේ සමග ආර්ථික හෝ මූල්‍ය සහ යෝගීතාවයකින් කටයුතු කිරීමට සූදානම් නැත්ද? එසේ නම් මන්ද?
ගරු කථානායකතුමනි, මා මුලින්ම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනදී මට මතක් වෙච්ච දෙයක් තමයි, ගරු කථානායකතුමනි, සමහර විට සමහර අවස්ථාවලදී යම් කිසි පුද්ගලයෙක් ගිහිලා තව එක්කෙනෙක්ව වාහනයකින් ගිහිලා හප්පලා ඊට පස්සේ කියනවා මේ හැප්පිච්ච පුද්ගලයාට මොකද වුනේ කියලා අහනවා. ඒක තමයි මට මතක් වුනේ මේ අපේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය අහසර වෙලාවේදී. එතුමන්ලාගේ ආණ්ඩුව ගිහිල්ලා සියලුම ආර්ථිකයට විවිධ ප්‍රශ්න මතු කරලා ඊපස්සේ දැන් අපෙන් අහනවා මේ ප්‍රශ්න ගැන. අපි ඒ වුණාට මේ ප්‍රශ්න වලට ඒවෙන් පැනලා යන්නේ නැහැ. මම විපක්ෂ නායකතුමාට බොහොම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. එතුමන්ලාගේ කාලයේදී සිදුවෙච්ච ප්‍රශ්න ගැන අපි මිටිස්මුත් කතා කරලා තියෙනවා. ඒ නිසා මම දිගින් දිගට මේවා ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් මෙතුමාගේ ප්‍රශ්නය ටිකක් දීර්ඝ ප්‍රශ්නයක් නිසා මට ඒකට විවිධ පැතිවලින් උත්තරයක් ලබා දීමට අවශ්‍යතාවයක් තිබෙනවා. මෙතනදී ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ කොටස් 6කින් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. Firstly, you have asked about the debt rollover challenge. අපිට මේ ණය නැවත වරක් දී ගන්න පුළුවන් වේවිද කියන එක ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. දෙවෙනුව revenue challenge. අපිට මුදල් බදු හැටියට එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තිනවා. තුන්වෙනි ප්‍රශ්නයක් නෙමෙයි, එතුමා කියලා තියෙන්නේ ෆිච් ආයතනය සහ මූඩි ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර මත ගැටුමක් තියෙනවා කියන එක මම හිතන වෙන විදිහකට අර්ථකථනය කරලා තිබෙන්නේ. There is a difference of opinion between the rating agency and the government of Sri Lanka. The third is, he is highlighting the difficulties of attracting FDI. I think you know very well, Honorable Leader of the Opposition, during your period, very few investments came in, although there were threats of various investments like the Volkswagen factory and a refinery for $3 billion and also the world's tallest building, which was going to be built by a restaurant owner in Vattala. There were occasions like that when they went on some adventure, but I will also explain that. Then strategies to deal with the debt to GDP ratio. මෙතනදී අපේ රටේ දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි කරන්නට බලාපොරොත්තු වෙන දේවල් ගැනත් එතුමා අහලා තියෙනවා. අපි එතනදී එතුමාට මතක් කර දිය යුත්තේ අපි 2006 දී රජයේ බාර ගන්නකොට ගරු විපක්ෂ නායකතුමනි, අපේ රටේ දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය තිබුණේ 91%ක් හැටියට. ඒ වුණාට අවුරුදු 9ක් තුළදී දිගින් දිගටම දවැන්ත සංවර්ධනය කරද්දී අපිට පුළුවන් වුණා 70% දක්වා 2014 වෙනකොට ඒක අඩු කරලා දෙන්න. ඒ වුණාට 2015 සිට 2019 දක්වා එතුමන්ලාගේ රජය, එතුමාගේ රජයේ ඉතාමත්ම ඉහළ මට්ටමේ හිටපු ඇමතිවරයෙක්, ඒ කාලයේදී දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 86% දක්වා වැඩි කෙරුවා. ඉතින් මෙතනදී මම හිතන්නේ ওই ප්‍රශ්න සමහරක් ඒවා යොමු කරන්නට තිබුණේ කැබිනට් මණ්ඩලයේ එතුමන්ලාගේ ඒ කාලයේදී සිද්ධවෙච්ච සාකච්ඡාවලදී ඒක යොමු කරපු නැති නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම ලැබිලා තිබෙනවා. අපිට දැන් ඒක විසඳන්නට තමයි සිදු වෙලා තිබෙන්නේ. අන්තිම ප්‍රශ්නේ තමයි, he wanted to know the underlying reasons for the downgrade. ඇයි මේ පහත හෙලීම ගැන මොකද්ද සිදුවේ මේ හේතු, ඒව ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම මෙතනදී ඔබතුමාට පැහැදිලි වන විදිහට යම්කිසි තාක්ෂණික උත්තරයකුත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට පසුව තාක්ෂණික උත්තරයට අමතරව විවිධ අංගයන් හරහා ඔබට තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න හරහා බොහෝ අවස්ථාවලදී ලෝකයේ වෙනත් ආයෝජකයන් මේ රටට එනවද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේවා ඉතාමත්ම හොඳින් පැහැදිලි කිරීම මම හිතන අපේ යුතුකමක්. ඔබතුමායි මේ ප්‍රශ්න ඇසීම හරහා මට ඒක මේ ගරු පාර්ලිමේන්තුවේදීම උත්තරයක් ලබා දීමට හැකි වීම ගැන මම ඔබතුමාට වක්‍රාකාරව ස්තුතිවන්තත් වෙනවා. ගරු කතානායකතුමනි, let me give certain parameters with regard to the entire question that was framed by the Honorable Leader of the Opposition. In my view, and in the view of the government, it is surprising to note that Fitch Ratings assessment has ignored several key proposals presented in the government budget 2021 with regard to deficit financing in the period ahead. We have set out various ways in which the deficit is to be financed, but obviously they have ignored it, and so has the Honorable Leader of the Opposition. As indicated in the budget 2021, the government has adopted a novel approach in relation to foreign financing while enhancing the effectiveness of already secured financing channels aimed at reducing the share of foreign financing in the budget deficit over the medium term. In 2014, Honorable Speaker, the total debt, if you break it down into foreign debt and local debt, it was 40% was foreign debt and the local debt was 60%. But by 2019, as a result of the various measures taken by the previous government, that ratio had gone up to 50% was foreign debt and 50% was local debt. So we inherited a hugely skewed situation with regard to foreign debt. And that was of their making, but we'll have to deal with it. Yet Fitch Ratings, builds up an argument based on the existing financial model, thus adopting a backward-looking approach. We are looking forward, they are looking backwards, Honorable Speaker. In contrast, the forward-looking financing model of the government, which is skewed heavily towards domestic financing and will capitalize on the benefits of increased domestic savings and the low interest rate regime already in place, given the subdued aggregate demand conditions and well-anchored inflation expectations. We are now seeing a low interest rate regime. Local interest rates are much lower than the time when they were in power. So now we need to take advantage of that. And that's what we are doing, Honorable Speaker. It is also noteworthy that the low interest rate regime will improve the economic growth prospects in the period ahead, alongside the incentives being offered for capital investment, thereby supporting the envisaged debt consideration efforts significantly. As a relative share of outstanding foreign debt has already fallen to 44%, as per the latest available data, projecting a rise in foreign debt servicing obligations in the period ahead cannot be corroborated with facts. Fitch couldn't corroborate it with facts, neither can the Honorable Leader of the Opposition. Based on such unfounded assumptions, Fitch Ratings project a government debt to ratio of 100% at end 2021. Our rate is much lower than that. And 116% at the end of 2024, which grossly overestimates the budget deficit at around 11.5% of GDP in 2021 and 2022. Our estimates are completely different to that, and we do not agree with those estimates that they have done. Neither are we agreeing with the estimates as presented by the Honorable Leader of the Opposition. The rating action announced today, on that day, is based on these ill-informed model projections without any evidence-based and objective analysis. Further, as the rate of domestic government debt rises in a low interest rate regime, some increase in overall public debt in GDP in the near term is not considered unusual. There would be some increase, but we have factored that in our estimates, and we would be working on those lines. Furthermore, with the strong pro-growth policy orientation of the government, as clearly articulated in Budget 2021, a possible rise in local currency denominated government debt in the near term can be effectively managed within the envisaged fiscal consolidation path in the medium term as government revenue increases, helped by the envisaged takeoff of the economy. There would be improvement in the growth prospects, and that would enable us to have the additional revenues. It is also unrealistic to assume that the government will take a rigid expenditure path if by any chance the expected improvement to revenue does not materialize. Naturally, as with any responsible government, if there is some risk of the revenues not materializing, we can take other measures in order to deal with that situation, Honorable Speaker. Sri Lanka, similar to many of its peers in the emerging market group, experienced initial capital outflows, exchange rate depreciation, slowdown in activity, and pressure on government finances in response to the effects of the first wave of the COVID-19 pandemic. However, Sri Lanka recognized its priorities early and swiftly introduced a policy package to withstand and navigate this new normal. The potential effects of slowing economic activity while building buffers for countering possible external financing challenges was also done by us. With the decisive conclusion of the parliamentary election in August 2020, the government is now moving along a recovery path towards growth and stability, even in the midst of transitory disruptions caused by the second wave of the pandemic. The Sri Lankan economy is expected to have recovered strongly during the third quarter. You had asked about the growth prospects for the second and third quarters. The second quarter is now being looked at in relation to the third quarter as well. That is what I was told by the GDP department, the Department of Census and Statistics, and those will be released shortly, as both will be released together. Earlier than expected return of merchandise exports to pre-COVID monthly averages of US$1 billion and the curtailment of non-essential imports have reduced the trade deficit notably for the sixth consecutive month in October 2020, saving US$3.3 billion in import expenditure so far during the year, Honorable Speaker. Meanwhile, larger than expected increases in workers' remittances, together with other service exports, including IT services and shipping, helped to mitigate the impact of the pandemic. Improvements in the trade balance and workers' remittances have helped to cushion the current account deficit to a large extent in spite of the downturn in tourism, thereby reducing pressure on the exchange rate and the official estimates. I'm sure the Honorable Leader of the Opposition may have been surprised that the rupee is still holding, that the interest rates are still holding. That is because of the judicious management of these two twin factors, which are essential to ensure that Sri Lanka's macro fundamentals remain in a stable state, Honorable Speaker. You spoke about the foreign direct investments as well. Foreign direct investments, which slowed in the first half of the year, appear promising in the period ahead, particularly with the expected inflows to the Colombo Port City project and the new manufacturing projects in industrial zones, including Hambantota. Just a few days ago, we saw a massive $300 million project being signed in Hambantota to build tires, and we have already been assured by the Port City developers that $1 billion infusion of new capital will come in to the Port City development in the next year. The first phase of the Port City project is scheduled to begin in 2021, boosting economic activity and attracting sizable non-debt creating financial flows to the country. Non-debt, not the debt. That means dollars will come, and those dollars to a great extent will be available for us to settle the loans that have been taken by the former government. Further, from the list of FDIs approved by the Board of Investment totaling over $5 billion, a considerable share is expected to materialize, supported by the new business-friendly environment of the country and several major investment projects that are already in the process of implementation. The Honorable Leader of the Opposition spoke about the need to improve our doing business indicators. Under my ministry, we are setting up a special unit in order to see that the developments in the country are also involving the processes to be improved so that the doing business indicators would also improve. I'm sure the Honorable Leader of the Opposition must be very happy to hear that. The other expected investments include import alternative industries as well as investments by the World Bank and other international development financial institutions. Nevertheless, the government will adopt a policy of guided imports as the envisaged improvements in growth prospects would experience some rise in import demand on raw material and investments goods as the foreign exchange liquidity concerns are expected to wane in the period ahead. It is noteworthy, however, that the government will remain committed to strengthening the dynamics of the economy based on the principle of self-reliance. With regard to the portfolio flows, foreign inflows to the government securities market are yet to resume, but no insignificant outflows were noted in recent months. Stock market indices have improved continuously and surpassed the pre-COVID levels with a record level of activities over the last 3 months. Actually, their activities post-COVID period under our government has been three times as much as the activities that had taken place in the former government for the last 5 years. The tourism sector has been supported by domestic tourism and is expected to flourish once global tourist flows resume after the pandemic subsides. Despite the COVID-19 driven slowdown in economic activities in the first half of 2020, the economy is expected to rebound strongly in 2021 and sustain its growth momentum over the medium term, supported by the stimulus measures already in place and the effective implementation of the pro-growth policy proposals announced in the budget of 2021. So if you read the budget carefully and the proposals that we have put down, Honourable Leader of the Opposition, you would see there are so many areas in which this stimulus has been already brought into place in our plan in order to deal with this situation. Given these developments, the exchange rate remains broadly stable, and the central bank was able to absorb foreign exchange of over $500 million on a gross basis since May 2020. That's an amazing development. I think in the whole of the 5 years that the former government was in office, they could not have even absorbed that amount of currency. So we have been able to do that. So naturally, I'm sure they are impressed, and they will probably take back what they said in today's note that the Honourable Leader of the Opposition presented. Gross official reserves were estimated at $5.9 billion at the end of 2020, with an import cover of 4.2. I'm not satisfied with that number, I can tell you, because at the time when I was the governor and left my office at the end of 2014, we had 8.2 billion. And the plan was to bring it up to $15 billion by the year 2019. But however, we could only get $7.6 billion. So naturally, there was a huge shortfall, which we had to now build up. And that's what we are doing, Honorable Speaker. With the observed rise in foreign debt servicing and public debt in the period ahead, the government will focus more on curtailing government expenditure by resorting to several self-imposed austerity-like economic measures on the outset of the COVID-19 pandemic through announcing measures such as restricting imports of non-essential goods, encouraging state-owned enterprises to curtail non-essential expenditure, including purchasing of motor vehicles, instructing the state entities to strictly manage expenditure on fuel and other utilities, non-priority procurement, etc. The government strategy in foreign debt management is to avoid total rolling over of these upcoming maturities, while its strategy in overall debt management is to repay the outstanding debt while not raising more loans over the existing level over the medium term. So what we would do is we will roll over whatever that we can, but in the high interest rate loans, we would endeavor to amass from the other inflows that we are having so that we can bring down the overall foreign debt component to more manageable levels, which they had neglected. The recently introduced measures to entice foreign investors to the government securities market and the real economy through an attractive foreign exchange swap arrangements are likely to help enhance foreign currency inflows in addition to the support of friendly countries, such as the swap arrangement and the expected disbursement of the second tranche of the foreign currency term financing facility proceeds from the China Development Bank in December 2020. Accordingly, the gross official reserves are expected to improve to around $6.5 billion by the end of 2020. Garu kathanayakathumini, mema pasubima osse, swadhinaya kiyala, mahitanne අපේ ගරු විපක්ෂ නායකතුමාත් කිව්වා මේවා ස්වාධීනයි කියලා. මේ ස්වාධීනව ගැන මම වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු නැහැ. ඒක වෙනම විෂයක්. අපි වෙන දවසක ඒ ගැන විවාද කරන්න පුළුවන්. ඒ වුණත් මේ ස්වාධීනයි කියනු ලබන සහ 2019 නොවැම්බරේ නව රජ්‍ය බලයට පත් වූ විගස ශ්‍රී ලංකාවේ ණය අර්බුදයක් ගැන අනාවැකි පළ කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින ඇතැම් ආයතන දැන් දෙදස් විස්සේ අයවැය මගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය නොහැකි බව එය රාජ්‍ය මූලයේ පීඩනයක් වැඩි කරනු ඇති බවටත් යෝජනා කිරීමට උත්සාහ කරන බවක් අපට දැන් පෙනෙන්නට තියෙනවා. 2019 නොවැම්බර් මාසයේ වෙනකම් ඒ කිසිම කෙනෙක් දැක්කේ නැහැ මේ තියෙන ප්‍රශ්නය. ඒ සියලු දෙනාම මේ වගේ අස් වහගෙන හිටියේ. අලුත් රජයාවට පස්සේ තමයි මේවා හොයන්නට පටන් ගත්තේ. අපි වෙනල මම දැන් මේ තව ස්වල්ප මොහොතකින් පෙන්වලා දෙන්නම් ඒ සිදුවීම ගැන කොහොමද මේ අර්බුදයේ වතුනේ කියලා ගරු කතානායකතුමනි. ඒකත් මම හිතන්නේ එතකොට පැහැදිලි වේවි මේ ගරු සභාවට මොකද්ද මේ සිදුවුනේ කියන එක. ශ්‍රී ලංකා ව්‍යාපාරික නායකයන් ඉහළ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් සහ වෙනත් විශේෂඥයන්ගේ ප්‍රකාශයන් ඊට හාත්පසින්ම වෙනස් වන අතර ඔවුන්ට අනුව නව අයවැය මගින් ණය තත්ත්වය හොඳින් කල්පනා කර ගැනීමට හැකිවන අතරම ව්‍යවසායකයන් උනන්දු කිරීම මගින් නිසකවම ආර්ථිකයේ ස්ථාවර සහ වර්ධනය කරා ගෙන යන බවක් පෙනෙනවා. එම නිසා මෙම ආයතනවල සහ විපක්ෂයේ අදහස් වරින් වර විකාශනය කරනු ලබන්නේ ඔවුන්ගේම අනාවැකි සාධාරණීකරණය කිරීම සඳහා වන අතර වාසනාවකට මෙන් එමගින් දේශීය සහ විදේශීය ආයෝජකයන් හට ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය විශාල ලෙස අඩුවීමක් සිදු වී නැත. ගරු කතානායකතුමෙදී ගරු විපක්ෂ නායකතුමා කිව්වා සමහර විට අපේ රටේ ස්වෛරිය බැඳුම් කරවල ආයෝජනය කරලා තිබෙන සමහර අය කලබල වෙන්න පුළුවන් කියලා. මෙතනදී මා කියවෙ යුතු දේ තමයි එසේ වුවද මෙම ආයතනවල අදහස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ISP සඳහා ආයෝජනය කර ඇති ඇතැම් ආයෝජකයන් අතර යම් තරමක කනස්සල්ලකට හේතු වී ඇති බව නම් පෙනෙනවා. ඔවුන් තමන් සතු බැඳුම් කර සැලකිය යුතු මට්ටම් යටතේ විකිණීමට පෙළඹී ඇති බව එමගින් ඔවුන්ට අනවශ්‍ය පාඩුද සිදු වී තිබෙනවා. අපි දැක්ක සමහරක් අයට පාඩු වෙනවා. ඒ වුණත් 2020 ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ඔක්තෝබර් ISP ඇමරිකානු ඩොලර් මිලියන 150කට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජනය කර තිබුණේ ශ්‍රී ලාංකික ආයෝජනය. ඒ වගේම 2021 ජූනි මාසේ ඩොලර් මිලියන 1000ක ISP ඇමරිකානු ඩොලර් මිලියන 330ක් පවන ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ආයෝජනයක් බව මම මතක් කර දෙන්නට අවශ්‍යයි. නිදහසින් පසු 73ක ඉතිහාසය තුළ සිය ණය ආපසු ගෙවීම ගරු කිරීමට කිසි විටකත් අපොහසත් නොවීම පිළිබඳව අපේ රට ආඩම්බර වෙනවා. විශේෂයෙන් 2006 සිට 2014 දක්වා අභියෝගාත්මක කාලය තුළ වුවද එම වාර්තාව අපි නිර්වෘල්ව පවත්වාගෙන යනු ලැබූ බව හේටි ඉස්සරණුත් මම මේ ගරු සභාවට කියා තිබෙනවා. එම සියලු අභියෝගයේ මැද්දේ වුවද විචක්ෂණශීලී නව්‍ය සහ ඵලදායි සාර්ව ආර්ථික මූලධර්මවල කළමනාකරණය සහ නව්‍ය ණය කළමනාකරණ පියවරන් තුළින් රටෙහි ණය ආපසු ගෙවීමේ වාර්තාව ආරක්ෂා කිරීමට අපි අපකපෙවි ඉන්නවා කියලා මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට කැමැතියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ නව රජය 2020 නොවැම්බර් 17 වෙනි දින අයවැය ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා සහ නව රජය පෙර නොවූ විරු බහුතරයකින් තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් අනුකූලවයි. 2020 COVID-19 වසංගතයේ මැද්දේ ආදායම් එකතු කර ගැනීම සම්බන්ධයෙන් බාධාවක් ඇති වුවද පැහැදිලි ප්‍රතිසංස්කරණ සහිත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම අපනයන පුළුල් කිරීම සහ විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගැනීම තුළින් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම 2021 අයවැය අරමුණයි. ඔබතුමා ඇහුවා අපි කොහොමද වර්ධනය ඇති කරන්න කියලා. මම දැන් ඔබතුමාට මේ කිව්වේ ඒ වර්ධනය ඇති කරන ක්‍රමවේදය. 2018 අප්‍රේල් සිට 2019 ජූනි දක්වා මාස 15ක් තුලදී ගරු කතානායකතුමනි මාස 15ක් තුලදී මේ අය ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාලාගේ රජය මාස 15ක් තුලදී ලබා ගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් ස්වෛරිය බැඳුම් කර හරහා 7.8% පොලි අනුපාතයට අපි අවුරුදු 9ක් තුලදී ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5500ක් පමණයි. අවුරුදු 9ක් තුලදී මිලියන 5500ක් ගත්ත එක රටක මාස 15ක් තුලදී මිලියන 6900ක් ගැනීම ගැන මම හිතන්නේ ඔබතුමාලා කවදා හරි මේකට උත්තර දෙන්නට අවශ්‍යයි. ඔබතුමා සමහරක් වෙලාවට ඒ තීරණේ ඉන්නේ නැතුව ඇති. ඔබතුමාලාගේ නායකයා ඇතේ ඒ කාලේ ඉන්නේ නැති. ඒ වුණාට ඒ රාජයේ කොටස් කරවන්න ඔබතුමන්ලා. එමනම් ඒ ගැනත් ඔබතුමන්ලාත් වග කියන්නට වෙන බව මා මතක් කළ දිය යුතුයි. ඒ ප්‍රමාණය ඒ 6900 ඇමරිකානු ඩොලර් 6900 කියන්නේ ගරු විපක්ෂ නායකතුමා හම්බන්තොට වරායවල් 6ක් හදන්න පුළුවන් ගන්න. හම්බන්තොට වරායවල් 6ක්. අඩු ගානේ වලක් කපලා සෙල්ලම් බෝට්ටුවක්ක දමන කමක් නැහැ. එහෙම එකක්වත් කෙරුවේ නැහැ. වරායක් තියා මුකුත් අපිට හම්බුන්නේ නැහැ. අනේ ඒ වගේ නාය කල්මනාකරණයක් තමයි ඒ කාලේදී සිදු වුණේ. දැන් අපිට මේ කතා කිව්වට එමෙන්ම වසර 30ක ත්‍රස්තවාදී ගැටුම සාර්ථකව අවසන් කළ විගසම ආර්ථික අස්ථාවර කිරීමේ බරපතල උත්සාහයක් 2009 මැයි මාසයේ සිට ඊනියා ස්වාධීනයි හා ජාත්‍යන්තර ආයතන කිහිපයක් විසින් දැඩි ජවයකින් යුතුව දියත් කළ බවත් අපි සිහිපත් කළ යුතුයි. ගරු කතානායකතුමනි, මම දැන් මේ කියපු ISPA ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ හටගෙන ඇති දුර්වලතා සඳහා විදේශ ණය ගැනීම සහ ව්‍යාපෘති මූල්‍ය කරන විධිමත් කිරීම මගින් විසඳුම් ලබා දීමට අපි දැන් අපේක්ෂා කරනවා. අපිට තමයි මේ කාර්යය දැන් ඇතිලා තියෙන, අපිට ඒ ගැන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හාස්‍යයට කරුණ නම් මෙම ණය ගැනීමේ ප්‍රවණතාවයේ සමහර දේශීය සහ විදේශීය ආයතන ඒ කාලේදී විශාල සාර්ථකත්වයක් කියලා සැලකුවාට අද ඒ අයම ශ්‍රී ලංකාවේ ණය තත්ත්වයේ අභිయోగාත්මක බව පවසමින් ශෝකයට පත් වෙනවා. එයා අඬනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කාලේ මේ ණය ගන්නකොට මේ ගණන් ඒවා ගැන කවුරුත් මුකුත් කිව්වේ. ඒනොට ගරු කතානායකතුමනි, මම අවසන් කිරීමට දැන් ලෑස්ති. නව රජය දියත් කොට ඇත්තේ ඒකාබද්ධ ආර්ථික උපාය මාර්ගයක් බව මා කියා සිටිය යුතුයි. Debt management is not a single item only. It's a integrated approach that we are putting in place, honorable leader of the opposition. Because each one of these macro fundamentals are dependent one on the other. That's why we need to manage all these together. If you only consider one at a time, we will not be able to make this entire situation move towards a benign status. රුපියල ස්ථාවර කිරීම, අඩු පොලි අනුපාතයක් පවත්වා ගැනීම, ඉහළ ආර්ථික වර්ධනයක් සහ වඩා හොඳ බදු පරිපාලනයක් තුළින් ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම. You ask, how are we going to manage the revenue collection? We are automating certain functions. We are bringing down the transactions. We are bringing in the transactions into one net so that we will be able to monitor those very well and then to be able to collect the revenues as a result. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යාපාරික හිමිකාමී පියවරයන්ට සහාය වීම සහ ඍජු රාජ්‍ය ආයෝජන ඵලදායී ලෙස සැලසුම් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන මූල්‍ය කාර්ය සාධනය තහවුරු වෙනවා. ගරු කතානායකතුමනි, ඉදිරි වර්ෂයේ සහ ඉදිරි වර්ෂ කීපය තුළදී පෙර නොවූ විරු විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. වරාය නගරය සහ හම්බන්තොට කාර්මික කලාපයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් 2021 අයවැය පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දී තිබෙනවා. දැනටමත් වරාය නගරය සහ අනිකුත් නිෂ්පාදන සහ සේවා කර්මාන්ත සඳහා හිතකර ආයෝජන ගලා එනවා. We have lot of inquiries with regard to the new investments that are to flow in. ඊට අමතරව ප්‍රතිපත්ති මත පදනම් වූ ණය සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සහය අපිට ලැබෙනවා. ස්වප් සහ වෙනත් ක්‍රම හරහා ශ්‍රී ලංකාවේ නිල සංචිත මට්ටම් ඊළ නැංවීම සඳහා මිත්‍ර රටවල් සහ සංචිත බැංකු සමග සාකච්ඡා කරමින් පවතිනවා. We are in conversation with reserve banks from different parts of the world in order to find ways and means in which we can cooperate. කෙටි කාලීන විදේශ මුදල් ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සහ රටේ වර්ධන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අවශ්‍ය දිගු කාලීන අරමුදල් සම්පාදනය කිරීමද සිදුවෙනවා. ගරු කතානායකතුමනි, එම පසුබිම තුළ ස්වාධීනයයි කියන ලේබල් ගසාගෙන ක්‍රියාත්මක වන බාහිර බලවේග, දේශපාලනික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ පක්ෂග්‍රාහී ඒජන්සි විසින් කරනු ලබන ප්‍රකාශ මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය තබා ඇති ආයෝජකයන්ගේ අවධානය වෙනස් අතකට යොමු කරන්නට හැකිවේ නැති බවත් මා ප්‍රකාශ කරමින් ඔබතුමාට මේ ප්‍රශ්නය මගින් අසා මේ සියලුම කරුණු මට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
අමාත්‍යාංශ නිවේදන වාරිමාර්ග අමාත්‍ය ගරු කමල් රාජපක්ෂ මැතිතුමා. ඔව්, විපක්ෂ නායකතුමා.
ආ මම විවාදයකට ගන්න යන්නේ නැහැ. මොකද ඒක ස්ථාවර නියෝග වලට පටහැනි නිසා අපි ඉදිරි විවාදයකදී නිවර්ත් කබ්‍රාල් ඇමතුමත් සමග ඒක ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ගරු කථානායකතුමනි, අර මේ දවස් ටිකේ මතුවුණු ප්‍රශ්නය, බරපතල ප්‍රශ්නය ගැන මම නැවතත් වරක් මේ සභාව දැනුවත් කරන්නට ඕන. මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඒ සිදුවුණු සිද්ධිය තුළින් මේ වන විට ඇත්ත වශයෙන්ම ජීවිත 11ක් අහිමි වෙලා තිබෙනවා, 105ක් තුවාල වෙලා තිබෙනවා. ඒ වගේම දැන් මේ සිද්ධිය පටන් ගන්නට ප්‍රධානතම හේතුව වුණේ අර 183ක කෝවිඩ් පොකුර. මේ වන විට අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා, මේ ගැන ඔබතුමා විමසලා බලන්න, කෝවිඩ් රෙගුලාසි වලට පටහැනිව වැලිකඩ රෝහලෙන් සමාවෙන්න වැලිකඩ බන්ධනාගාරයෙන් රන්දෙවියන් 120ක් නොවැම්බර් 10 වෙනිදා මහර බන්ධනාගාරයට ගෙන යාම තුළ තමයි ඒ 183ක පොකුර නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මම සඳහන් කරන්නට කැමති බන්ධනාගාර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ කෝවිඩ් රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් රන්දෙවියන් 120ක් මහර බන්ධනාගාරයේ වෛද්‍යාචාර්යතුමාගේ විරෝධතාවයන් වලට ඇහුම්කන් දෙන්නේ නැතුව ඒවට පටහැනිව එහෙම රන්දෙවියන් 120ක් යවපු නිසා තමයි මේ කෝවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයේ නිර්මාණය වෙලා එයින් උද්ගත වුණු තත්ත්වය තුළ PCR පරීක්ෂණ ඉල්ලුම් කරලා ඒ රන්දෙවියන් උද්ඝෝෂණය කිරීම තුළ මේ මහා ඛේදවාචකය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මෙතන කාටවත් ඇඟිලි දික් කරනව නෙවෙයි, මේ කවුද මේ කෝවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරේ? කොහොමද වැලිකඩින් 120ක් මහරට යැව්වේ? ඒ නීති රීති රෙගුලාසි රජයේම රෙගුලාසි සම්පූර්ණයෙන්ම ඒවට පටහැනිව. මම ගරු කථානායකතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු කර සිටිනවා, මේ සිදුවෙලා තිබෙන්නේ මහා ඛේදවාචකයක්. ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම බහුතරයක් සිටින්නේ රිමාන්ඩ් සිරකරුවන් අපේක්ෂාවෙන්. උසාවිය තුලින් වැරදිකරුවන් බවට පත් වෙලා තිබෙන්නේ සුළුතරයක්. 80%ක් පමණ සිටින්නේ අපේක්ෂාවෙන් සිටින ඒ රිමාන්ඩ් රන්දෙවියන්. ඒ වගේම මම ඔබතුමාට අවධානය යොමු කරන්න කැමති රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂ ගණනාවක් අපේ රටට ගෙනැල්ලා තිබෙන මොහොතක අර රන්දෙවියන් PCR පරීක්ෂණ, එහෙමත් නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් බලාපොරොත්තු වෙන සිටින මොහොතක, මොකද චන්දන ඒකනායක බන්ධනාගාර කොමිසමේ පාලනංශයේ කොමසාරිස්තුමා කියලා තියෙනවා, මේ PCR පරීක්ෂණ ඉල්ලලා තමයි මේ ලොකු උද්ඝෝෂණය, මේ ඝර්ෂණය සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති මේ අවස්ථාවේ මේ බන්ධනාගාරය තුළ ඇත්ත වශයෙන්ම ජීවිත ඝාතන සිදුවෙලා තිබෙනවා. රජයේ පිළිවෙත විය යුත්තේ නීතියේ ආධිපත්‍ය අනුගමනය කිරීම. එහෙම නැතුව මේ සභාවෙම කියුණා මේ මත් බෙහෙත් නිසා, මත් පෙති නිසා, මොකද රිවර්ස් පෙත්තක් ගැන කතා කරා. ඒක සම්පූර්ණයෙන්ම සභාව නොමග යවීමක්. එහෙම දෙයක් නෙවෙයි සිදුවෙලා තිබෙන්නේ. වැලිකඩින් කෝවිඩ් රෙගුලාසි සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා රන්දෙවියන් 120ක් මහර බන්ධනාගාරයට යැවීම තුළින් 183ක පොකුරක් මහර බන්ධනාගාරේ නිර්මාණය වෙලා තමයි මේ අද වෙන පිට 11ක් මැරිලා 105ක් රෝහල්වල. ඉතින් ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්ට දැනුවම් දෙන්නට ඕන. නමුත් උසාවි ක්‍රමවේදයට පටහැනිව මිනි මරණයක රටේ නීතිය නෙවෙයි. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා, කවුද මේ රඳවියන්ව වැලිකඩින් මහරට ගෙන යන්නට මේ කෝවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරලා කටයුතු කරේ කියන එක
ස්වාධීන පරීක්ෂණයක් පවත්වනවා. අදාළ අංශයට සීබී රත්නායක
මහතුමා, වනජීවී ප්‍රශ්නයක් වුණ වෙලාවේ නිලධාරීන් මාරු කරා කියලා කිසිම හේතුවක් නිසා කිසිම නිලධාරියෙක් මාරු කරලා නැහැ, ස්ථාන මාරුවක් දීලා නැහැ. ඒ සඳහා ඉතාම වගකීමෙන් කියන්න ඕන බොරුව සමාජගත කරගන්න එපායි කියනක ඔබෙන් ඉල්ලීමක් කරන විපක්ෂ නායකතුමා.
ඔව් සුදී, අමාත්‍යාංශ නිවේදන පරිමාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රටේ යම්කිසි ආපදාවක් විපතක් සිදුවෙන්ට යන අවස්ථාවක ඒ පිළිබඳව මේ සභාව දැනුවත් කරවීම මගේ වගකීමක් හැටියට සලකලා ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රතිපාණ්ඩ ස්තුතිවන්ත වෙනවා. බුරවි සුලි කුණාටුව ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන අවධානය අවපාතය පිළිබඳව දැනුවත් කිරීම සහ සූදානම් වීම පිළිබඳව තොරතුරු ලබා දීම. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී බලපෑමට නියමිත ඊසානදිග මෝසම් තත්ත්වයට සමගාමීව දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකර සූදානම් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 27 වන දින නිකුත් කරන ලද කාලගුණ අනාවැකේකට අනුව ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇතිවිය හැකි බව අනාවරණය අනාවැක පළ කරන ලදී. එම අඩු පීඩන තත්ත්වය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් එම තත්ත්වය සුලි කුණාටු තත්ත්වයකට වර්ධනය වී දෙවැනි දින ත්‍රිකෝණාමලයේ වෙරළට ගිනිකොන දෙසින් මඩකලපුව සහ මුලතිව් ප්‍රදේශයන් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව තුළට ඇතුල්වීම සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් මධ්‍යස්ථානය විසින් අනාවැකි පළ කර ඇත. සුලි කුණාටුවෙන් බලපෑමට ලක්වන ප්‍රධාන දිස්ත්‍රික්කයන් ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, වවුනියාව, මන්නාරම, යාපනය සහ පුත්තලම ඇතුළු උතුරු මැද, නැගෙනහිර වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගම සහ අනිකුත් සෙසු පළාත්වලටද බලපෑමට ලක්විය හැකි අනිකුත් දිස්ත්‍රික්ක සඳහාද අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මේ වෙන විට සියලුම බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මාර්ගයෙන් දිස්ත්‍රික් ප්‍රජාව දැනුවත් කර ඇති අතර අනුගමනය කළ යුතු පියවරයන් සහ දිස්ත්‍රික්කයේ පෙර සූදානම් වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් සූදානම් කර තිබීම සඳහා පහත සදාන් පියවරයන් පියවර ගණ ඇත. නොවැම්බර් 27 වන දින සිට නැවත දන්වනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බඳ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසත් නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නිවැදෙන ලෙසත් එම අවස්ථාවේදී විෂයත් වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල එදී සිට ධීවර ප්‍රජාව ගෙන්වා ගැනීමට ධීවර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත. ඊට සුලි කුණාටු තත්ත්වයේ හේතුවෙන් මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු ජලය රට තුළට පැමිණීමේ හැකියාව ඇති බැවින් සහ සුළඟේ වේගය පැයට කිලෝමීටර 80-100 අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බැවින් බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන්හි වෙරළාශ්‍රිත ධීවර ප්‍රජාව එම ස්ථානයන් වෙතින් ඉවත් කිරීම සහ ධීවර මෙවලම් රට තුරට ආරක්ෂිත ස්ථානයන් වෙත ගෙන යාමට උපදෙස් ලබා දී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශ යටතේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා සාහන සේවා මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් පාර්ශ්වකාර ආයතන මෙම තත්ත්වය සඳහා මුහුණ දීමට අවශ්‍ය පූර්ව සූදානම් කිරීමක් සිදු කර ඇත. ඉහත ආපදා තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු එනම් ගස් කඩා වැටීම්, නිවාසවලට සිදුවිය හැකි අලාභ හානි, යටතල පහසුකම් සඳහා සිදුවිය හැකි හානි පිළිබඳ කලින් හඳුනාගෙන ඒ පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පියවරගෙන ඇත. මේ සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු කැඳවා ඊට අදාළ සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇත. සියලුම අනතුරට පත්විය හැකි අත්‍යවශ්‍ය යටතල පහසුකම් පැය 24ක් ඇතුළත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇත. ඉහත ආපදාවන්ට සමගාමීව සිදුවන ක්ෂණික ජල ගැලීම් වලට පහසු වන ප්‍රදේශ හඳුනාගෙන ප්‍රදේශවල සිටින ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සූදානම් කර ඇත. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1 ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූහොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. අනතුරට පත්විය හැකි යැයි අනුමාන කළ හැකි දිස්ත්‍රික්කයන්හි මහජනතාව ආපදාවට පෙර සුරක්ෂිතව මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ආපදා සාහන සහ ආපදා කළමනාකරණ ඒකක දැනුවත් කර ඉදිරි පියවර ගෙන ඇත. ආපදාවට ලක්වන ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ලබා දීමේ ක්‍රියාපටිපාටි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීම චක්‍ර ලේකමගෙන් දැනුවත් කර ඇත. ආපදාවට ලක්වන දිස්ත්‍රික්කයන්හි ස්ථානගත කර ඇති ආරක්ෂක සේවා මූලස්ථාන සේනාංක බල සේනාවන් දැනුවත් කර ත්‍රිවිධ හමුදා සෙවීමා මුදා ගැනීමේ කණ්ඩායම් සූදානම් කිරීමට පියවරගෙන ඇත. දිස්ත්‍රික් සහ කොට්ටාෂ මට්ටමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල සහකාර පොලිස් අධිකාරී කාල් සහ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවරගෙන ඇත. සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන මහජනතාව සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මෙන්ම විශේෂයෙන්ම COVID-19 සඳහා ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මාලාවන් අත්පත්‍රිකා මගින් සහ විවිධ දැනුවත් කිරීම් වැඩසටහන් මගින් සිදු කර ඇත. මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගන්මින් පුරෝකතන සකස් කොට දැනුවත් කිරීම් සිදු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සා 117 හදිසියේ මුතුම් මැදිරිය පැය 24 පුරාට ක්‍රියාත්මක කිරීම සිදු කරන ලබන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකද පැය 24 පුරාවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ගෙන ඇත. ඊට සියලු දැනුවත් කිරීම් සහ ක්‍රියා කිරීම් තුළින් ආපදාවට ලක්වන ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීම සහන ලබා දීමේ ක්‍රියාපිළිවෙත අත්‍යවශ්‍ය සේවාවන් සහ යටතල පාසුකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමවේදය අත්‍යවශ්‍ය සේවාවන් සහ සාන අවසන් පුද්ගලයා දක්වා ලබා දීමේ ක්‍රියාවලියන් දැනුවත් කර මේ වන විට ඉහත ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් සිදු කර ඇති බව දන්වා සිටිනු ලැබේ.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කැටුම් පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කරන්න ඕනේ කවුද? ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ මැතිතුමා.
ගරු කථානායකතුමනි, විවාහ වීමේ අවම වයස පනත් කැටුම් පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කරන්න. අමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කරන්න.
ස්ථිර කරනවා කථානායකතුමනි.
අමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා ස්ථිර කරන්න.